ගරු ආචාර්ය සරත් අමුණුගම ඇමතුමා ඊට කලින් ගරු එඩ්වඩ් ගුණසේකර මන්තුමා මුලසුන ගන්නවා.
ගරු ඇමතුමා,
ගරු සභාපතිතුමනි, සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය පිළිබඳ වචන ස්වල්පයක් කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන් අද ලෝකයේ හැම රටක්ම තමන්ගේ ආර්ථිකය සීග්‍රයෙන් දියුණු කරන්න මහන්සි ගන්න. මොකද හැම රටේම ජනගහනය වැඩි වෙනවා, ඒ ජනගහනය අපේක්ෂාවන් වැඩි වෙනවා, පරණ පරම්පරාවල් වලට නොතිබුණ දේවල් සම්පත් මේ පරම්පරාවට ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ හින්දා මොන දේශපාලන දර්ශනය පිළිගත්තත් මොන විදියේ ඉතිහාසයක් තිබුණත් අද සියලුම රටවල් තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න මහන්සි ගන්නවා. දැන් ඒ මහන්සිය තුළ ආර්ථික වර්ධනය තුළ ඒ සෑම රටකටම මූණ පාන්න තියෙන ප්‍රශ්නයක් තමයි ඊට අවශ්‍ය ධනය, ඊට යටකළ යුතු මුදල් හදල් ලබාගන්නේ කෙසේද කියන එක ඒ සෑම රටක්ම මූණ පාන ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා හුඟක් රටවල් ලංකා ලෝකයේ පොඩි සම්මහර රටවල් කීපයක් තියෙනවා, සෞදි අරාබියාව වගේ රටවල්, ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයෙන්ම ධනවත් වෙන්න පුළුවන්. නමුත් දැන් අලුතෙන් ඒගොල්ලොත් විදේශ බැංකුවලට ගිහිල්ලා ජාත්‍යන්තර මුල්්‍ය අරමුදලට ගිහිල්ලා සල්ලි ඉල්ලන. නමුත් අනිත් සෙසු රටවල් ඔක්කොම තමන්ගේ දේශීය ධනයට අමතරව විදේශ ආයෝජනය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් චීනය, වියට්නාමය මේ වගේ රටවල් ඉස්සර ධනපති ක්‍රමයට විරුද්ධව දාර්ශනිකව සහ ප්‍රායෝගිකව කටයුතු කරපු රටවල්. දශක කීපයක්ම ඒගොල්ලෝ විශාල යුද්ධයක සටනක යෙදිලා හිටියා. ධනපති ක්‍රමය නැති කරන්න ඕනේ, සමාජවාදී ක්‍රමය ඇති කරන්න ඕනේ, මේ ආදි වශයෙන් ඒ එක එක ආර්ථික ක්‍රම අතර විශාල ගැටුමක් තියෙනවා කියලා හිතාගෙන වෙනස් වූ ආර්ථික ක්‍රියාමාර්ග පන්නගෙන ගියා. නමුත් අද ඒක නැහැ. අද ඒ සෑම රටක්ම එක්තරා සමාන ආර්ථික ක්‍රමයකට ගිහිලා තියෙනවා. දැන් බලන්න චීනය සහ වියට්නාමය ගත්තොත් ඒගොල්ල සම්පූර්ණයෙන් තමන්ගේ ආර්ථිකය විවෘත කරලා තියෙනවා විදේශ ආයෝජනය සඳහා. දැන් අපේ රටෙත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා මොන රජය ආවත් අපිට අවශ්‍ය ඒ සංවර්ධන වේගය ගන්න මේ රටේ දුප්පත් මිනිසුන්ට වටිනා ජීවිතයක් ලබා දෙන්න ඒ ආයෝජනය කරගන්න අපේ රට තුලින්ම ධනය හොයාගන්න බෑ, විදේශ ආයෝජනයක් අපි ලබා ගන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා පසුගිය රජයත් ඒ සංකල්පය අනුව තමයි කටයුතු කරේ. ණය ගත්තත් ඒක විදේශ ආයෝජනයක්. අපි ලෝකේ නොයෙක් රටවල් වලින් ණය අරගෙන මේ රටේ සංවර්ධනය සඳහා යට කළා. නමුත් ඒ රජයකින් රජයකට දෙන මුදල් වලට අමතරව පුද්ගලික අංශයෙන් ඒ අයගේ තියෙන ධනය දැනුම පාවිච්චි කරලා රට දියුණු කරන්න පසුගිය රජත් ඒ උපාය මාර්ගය යොදාගත්තා. රජයෙන් රජයට විතරක් නෙමෙයි, දැන් අපි දන්නවා ශැංග්‍රිලා ව්‍යාපාරය ගත්තොත් මම නම් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක ලංකාවට ඉතාම වටිනා දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික ආයෝජනයක්. අපි ගත්තොත් අපේ වරාය දියුණුව. විශේෂයෙන්ම SAGT, CICT කියන ඒ වරාය සංවර්ධනයට නේද ඇමතුමා විදේශ ධනය ගෙනාවය පසුගිය රජයේ කාලේ. ඉතාම සාර්ථකව ඒ ආයෝජන කරා. එහින්දා අද අපි කල්පනා කරන්නේ විශේෂයෙන් මේ අමාත්‍යංශ යටතේ කොයි විදිහටද අපි මේ රටට අවශ්‍ය විදේශ ආයෝජන ගෙනෙන්නේ. මොකද ඒ විදේශ ආයෝජන වලින් විතරයි අපට පුළුවන් ශීඝ්‍ර සංවර්ධනයකට යන්න, රැකියා උත්පාදනය කරන්න, ඒ වගේම නව තාක්ෂණය, අලුත් උපක්‍රම, අලුත් යන්ත්‍ර සූත්‍ර, අලුත් තාක්ෂණික දැනුම මේ රටට ගෙනල්ලා නූතන රටක් හැටියට, ආර්ථිකයක් හැටියට ඉදිරි යන්න නම් අපිට ඒ විදේශ ආයෝජනය අත්‍යවශ්‍යයි. දැන් අපි සම කරන්න පුළුවන් කොයි වගේ රටවල් වලටද? අපිව සම කරන්න බෑනේ රුසියාව වගේ විශාල රටකට, චීනය වගේ විශාල රටකට, ඇමරිකාව වගේ විශාල රටකට අපිව සම කරන්න බෑ. අපි දූපත් රාජ්‍යයක්. අපි බලන්න ඕනේ අනිත් දූපත් රාජ්‍යවල. සිංගප්පූරුව දිහා බලන්න, චීනය කොටසක් වුණ හොංකොං එක දිහා බලන්න. ඒ වගේම අද කුඩා රාජ්‍යයක් නමුත් ඉතාම සංවර්ධන වුණ රාජ්‍යයක් ඩුබායි. ඒ කියන්නේ යුනයිටඩ් ඇරබ් එමිරේට්ස් වල කොටසක් ඩුබායි. මේ වාගේ මැලේසියාව, මේ වාගේ රටවල් කුඩා වුණත් ඒ විදේශ ආයෝජන පාවිච්චි කරලා තමන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙනල්ලා තියෙනවා. හොඳම නිදසුන තමයි වියට්නාමය. අපි වියට්නාමය ගත්තොත් ඇත්ත වශයෙන් චීනය, රුසියාව වගේ රටවල් වල ධනවාදයට විරුද්ධව අදහස් වලින් විවේචනය කරත් වියට්නාමය වගේ රටක් ලේවලින් ඒ වන්දිය ගෙව්වා. තමන්ගේ ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කිව්වොත් දෙවෙනි මහා ලෝක යුද්ධයේ මුළු කාලයේම දාපු බෝම්බ වලට වඩා බෝම්බ දාලා තියෙනවා වියට්නාමයට. ඒ තරම් විශාල විනාශයක් කරා. නමුත් මේ ආර්ථික සංවර්ධනය සඳහා ඒගොල්ලෝ ඒ අතීතය අමතක කරලා අලුත් මාවතකට යන්න ලෑස්ති. දැන් ලංකාව ඇවිල්ලා කුඩා දූපතක් අපිට සංසන්දනය කරන්න පුළුවන් කර මං ඉස්සෙල්ලා කිව්ව රටවල් වලට බලන්න අපේ සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610යි. වර්ග කිලෝමීටර් 65,610යි. ඒක තුල අපිට තියෙන ස්වාභාවික සම්පත්, අපිට ස්වාභාවික සම්පත් තියෙනවා. නමුත් අපිට ඕන විදිහට ඒ ජවය ගන්න, සංවර්ධන ජවය ගන්න ස්වාභාවික සම්පත් මදි. එහෙමනම් මොනවද අපි මේ වෙලාවේ කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ අපේ භූගෝලීය පිහිටීම, අපේ හබ් ස්ටේටස් එක හරියට පාවිච්චි කරලා ඒකෙන් ධනය ඉපයීමට අපි මහන්සි ගන්න ඕන. දැන් සිංගප්පූරුවේ කළේ ඒකයි, වියට්නාමයේ දැන් කරන්නේ ඒකයි, හොංකොං කරන්නේ ඒකයි. දැන් ඒ හැම ඔය වන් කියපු රටකටම පසුපස විශාල වෙළඳ පොළක් තියෙනවා. අපි ගත්තොත් සිංගප්පූරුව, ඒ රට දියුණු වේගෙන එනකොට වෙළඳාම් කරා මැලේසියාවත් එක්ක, වෙළඳාම් කරා ඉන්දුනීසියාවත් එක්ක, ලොකු ලොකු තායිලන්තයත් එක්ක, ඒ වගේම ලොකු වෙළඳ පොළවල් ඒගොල්ලෝ හදාගත්තා. හොංකොං වෙළඳ මධ්‍යස්ථානයක් වුණේ. ඊට පසුපස චීනය තිබුණා විශාල අභ්‍යන්තර වෙළඳ පොළක්. දැන් ලංකාව අපි බලපුවාම අපි ඉතාමත්ම වාසනාවන්තයි. මොකද අපේ කිලෝමීටර් කීපයකට එහා උතුරට තියෙනවා ලෝකේ වඩාම ඉක්මනින්ම දියුණු වෙන වෙළඳ පොළ. අද ඉන්දියාව ශීඝ්‍රව ඒගොල්ලන්ගේ GDP එක, දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. සමහරට ලංකාවට වඩා ඉන්දියාව දැන් ඉක්මනින් ඒගොල්ලන්ගේ විශාල ජනගහනයක් තිබුණත් ඒගොල්ලෝ ඉක්මනින් ඒ සංවර්ධනයට යනවා. හැබැයි ඉන්දියාව විතරක් නෙමෙයි බංග්ලාදේශය, ලංකාව, ඉන්දියාවයි දෙකටම වඩා ඉක්මනින් ඒගොල්ලෝ සංවර්ධනයට යනවා. පුදුම ඒ රටේ තිබුණ ප්‍රශ්න දිහා බලපුවහම, දුප්පත්කම දිහා බලපුවහම, ස්වාභාවික ආපදා දිහා බලපුවහම කවුරුත් හිතුවේ නෑ මේ වගේ රටක් මෙච්චර ඉක්මනට දියුණු වෙයි කියලා. නමුත් අද ඒගොල්ලෝ දියුණු වෙනවා සම්පූර්ණයෙන්ම මේ විදේශ ආයෝජනය මුල් කරගෙන. ඒගොල්ලන්ට චීනෙන් විශාල වශයෙන් ආධාර ලැබෙනවා, ලෝක බැංකුවෙන් ආධාර ලැබෙනවා, ඉන්දියාවෙන් ආධාර ලැබෙනවා. ඒ අනුව ඒගොල්ලෝ අද ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙන මධ්‍යම ගණයේ ආර්ථිකයක් බවට පත්වෙමින් සිටිනවා. එතකොට අපිට අපි විසින් කළ යුත්තේ කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නයට අපි මූණ දෙන්න ඕනේ. දැන් මම අපේ ගම්මන්පිල මැතිතුමා පාසල් සමය ගැන කිව්වා. පුතුත් එක්ක ක්‍රිකට් ගහන්නේ කොහමද? ඒව ගැන කතා කරා. නමුත් ඒ සමයේ එක ලකුණක් තමයි ඉස්කෝලෙට ගියාම අහන්නේ අපේ ආර්ථිකය මොකද්ද? තේ රබර් පොල්. රචනාවක් ලියන්න කිව්වත් ලියන්නේ තේ රබර් පොල්. නමුත් අද තේ රබර් පොල් වලින් රටක් දියුණු කරන්න බෑ. අද අපේ තේ කර්මාන්තය අර්බුදයකට මූණ දෙනවා. රබර් කර්මාන්තය යන්තම් මගීතේ අපේ දේශීය නිෂ්පාදන වලට විතරක් දැන් අපේ රබර් නිෂ්පාදනය ඇති. පොල් පිටරටින් ගේන තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගැනම කතා කර කර හිටියොත් කොහොමද අපේ තේ ටික දියුණු කරන්නේ, කොහොමද අපේ පොල් ටික දියුණු කරන්නේ, කොහොමද අපේ මේ රබර් ටික දියුණු කරන්නේ? හොඳ ඉතිහාසයක් තිබුණා ඉස්සර, අපි ජීවිතෙත් එක්කත් ගනු දෙනු කරා. නමුත් අද ඒ ආර්ථිකයෙන් අපිට ඉදිරියට යන්න බෑ, කවුරුත් දන්නවා ඒක. ඒක මතම අපි යැපිලා හිටියොත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ පාන්න වෙනවා. මේ වார்த்தාව බැලුවොත් පහුගිය අවුරුද්දේ තේ කර්මාන්තේ යන්තම් ටිකක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. රබර් කර්මාන්තේ ඩිංගක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. පොල් කර්මාන්තේ පල්ලෙහාට වැටිලා තියෙනවා. ඉතින් ඒ ක්ෂේත්‍රය තුලින් අපිට යන්න බෑ. දැන් අපිට අපේ භූගෝලීය පිහිටීම මුල් කරගෙන නව ක්ෂේත්‍රයකට යන්න ඕනේ. ඒ තමයි කාර්මිකකරණය සහ කර්මාන්ත සහ නිපැයුම් ආර්ථිකයකට යන්න ඕනේ. අපි ගරු ජනාධිපතිතුමාත් එක්ක ඇමතිතුමයි මමයි අපි ඔක්කොම ගියා. වෙන කවුරුත් නෙමෙයි, චීනේ ජනාධිපතිතුමයි චීනේ අගමැතිතුමයි හමු වෙන්නේ. එතුමන්ලා මොකද කිව්වේ? තුමන්ලා කිව්වේ ඕගොල්ලන්ට මේ තේ රබර් පොල් ආර්ථිකයෙන් ඉදිරියට යන්න බෑ. ඒ වගේම සේවා ක්ෂේත්‍රයෙන් විතරක් ඉදිරියට යන්න බෑ. මොකද ඒක අවදානම් සහිත දියුණුවක්. අපි සංචාරක ව්‍යාපාරය ගත්තොත් මුදල් අංශයේ මූල්‍යමය වෙලහෙළ දාම් දිහා බැලුවොත්, බැංකු ක්‍රමය දිහා බැලුවොත් ඒවා ගොඩක්ම බැඳිලා තියෙන්නේ ජාත්‍යන්තර තත්ත්වය අනුව. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒ සේවා ක්ෂේත්‍රයත් ඉක්මනින් වෙනස් වුණේ නැත්තම් ඒගොල්ලෝ කඩා වැටෙනවා. නමුත් කාර්මික භාණ්ඩවලට, කර්මාන්ත නිපැයිම වලට ලෝකේ හැමදාම ඉල්ලීමක් තියෙනවා. දැන් කොරියාව කොහොමද දිනුනේ? ජපානයේ යුද්ධයට පස්සේ ජපානය කාන්තාරයක්. අපි අමතක කරන්න හොඳ නෑ, ලෝකයේ පරමාණු බෝම දාලා තියෙන දෙසරැල් දෙකම දැම්මේ පුංචි ජපානයට. එකම මිනි කනත්තක් බවට පත් වුණා ජපානයේ. නමුත් අද ලෝකයේම ඉහළම කර්මාන්ත රටක්, කර්මාන්තකරණයේ ඉහළම තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ජපානයේ. අපේ මන්ත්‍රීවරු පුදුම වෙයි, නිදහස ලැබෙනකොට ආසියාවේ දියුණුවම වෙන්න තිබුණ හැකියාව තිබුණ රටවල් දෙකයි තිබුණේ, ශ්‍රී ලංකාව සහ ජපානය. එහෙමයි හැම දෙනාම කිව්වේ. ඒ කාලේ ලියව පොත්පත් එහෙමයි, අර්ථශාස්ත්‍රඥයෝ කිව්වෙත් ඒකයි, මාධ්‍යවේදීන් කිව්වෙත් එකයි, ඔක්කොම කිව්වේ ඒකයි. දැන් අද බලන්නකො තත්ත්වය. අද අපි කොහෙද ඉන්නේ? ජපානයේ කොහෙද ඉන්නේ? ජපානයේ සාර්ථකත්වය හුඟක් දුරට Meiji restoration kela Meiji rajawarunge kaale tamai Japane Amerikawat ekka sambandhakan athi karala nava karmaanta genalla nava vidyawa genalla loke usasma karmaanta jaatiyak bawata pat vela antimata Russiyawat yuddhayakin parajaya karanna puluwam palaweni watawata aasiyanu ratak batahira ratak yata pat kara ithin e wage wenas wena lokekata api anugatha wenna one ඉතින් එහෙම කරන්න අපේ ආයතන තියෙනවා මෙතන අපේ ඇමතුමා යටතේ තියෙනවා BOI එක ඒ වගේම අපේ EDB එක තියෙනවා දැන් ඒවා ඓතිහාසික වශයෙන් ගත්තොත් මගේ හිතේ ඒගොල්ලෝ මුගක් අසාර්ථකයි ඉතිහාසයේදී ආ බලපුවාම විශේෂයෙන් පසුගිය අවුරුදු 15 නැත්නම් 20 තුල ඉතාම අසාර්ථකයි අපේ රටට විදේශ විනිමය ගෙනීම එක කාලෙක විශේෂයෙන්ම මගේ හිතේ අර ඇඟලුම් කර්මාන්තය ගොඩනැගුණ යුගයේ හොඳ සාර්ථකත්වයක් තිබුණා BOI එක හරහා BOI එක ඒ කාලේ කාර්යක්ෂම විදියට සම්බන්ධීකරණය කරලා ඒ ඇඟලුම් කර්මාන්තය මේ රටේ ආයෝජනය කිරීම වක්කාය විවේචනය කරා විරුද්ධ පක්ෂයෙන් විවේචනය කරා මේ ජංගිම අහනවා කියලා මෙනා ඇතියා ලලිත අතුලදින මහත්තය තමයි ඔය කතාව පටන් ගත්තේ. ප්‍රේමදාස මහත්තයත් එක්ක තියෙන ඒ තරහට. කොහොම නමුත් පුළුවන් වුණා ඒ ඇඟලුම් ක්ෂේත්‍රයට අපේ ආර්ථිකයට විශාල ජවයක් දෙන්න. එක පැත්තකින් තාක්ෂණය ගෙනාවා. අනිත් පැත්තෙන් විදේශ විනිමය ගෙනාවා. රැකියාවන් සැපයුවා. ඒ වගේම හොඳ කර්මාන්ත රටක් හැරියට ලංකාවට නමක් ආවා. ඒ කාලේ ඇමතුමාට මතක ඇති BOI එක ඉතා හොඳට ක්‍රියාත්මක කරා. One stop shop. ඇවිල්ලා BOI එකට කිව්වොත් මම මෙතන කර්මාන්ත ශාලාවක් දානවා කියලා BOI එකට පුළුවන් වුණා විදුලි බල මණ්ඩලයෙන් එතෙන්ට විදුලිය දෙන්න සතියක් ඇතුළත. ඒගොල්ලන්ට පුළුවන් පාරවදලා දෙන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ට පුළුවන් වුණා ටෙලිෆෝන් අරන් දෙන්න. ඒගොල්ලන්ට පුළුවන් වුණා සමහර තැන්වල ඉස්සර තිබුණ රජයේ ගොඩනැගිලි පැය 24ක් ඇතුළත බාර දෙන්න. දැන් පැය 24ක් නෙමෙයි මගේ හිතේ මාස 24කින්වත් ඒ වැඩේ ඒගොල්ලන්ට කරන්න බෑ. ඇයි? හොඳට තිබුණ මගේ හිතේ 100ක් 200ක් ඉඳලා දක්ෂ හැකියාවන් තියෙන අය කාර්යශීලී අය අද ඒක රැකියාව නිකන් රැකියාව පොලක් පමණයි. හැම එක්කෙනාම මේක කට්ටිය බදවගෙන කාර්යක්ෂමතාවය නැහැ. ඒ ඔක්කොටමත් වඩා අර අනිත් දෙපාර්තමේන්තුත් එක්ක සම්බන්ධීකරණය කරන්න තියෙන ශක්තිය අද හීන වෙනවා. විදුලි බල මණ්ඩලයට කිව්වහම මේක කරන්න කියලා ඒගොල්ලෝ අහන්නේ නැහැ. කෙලින්ම ඒ ආයෝජකයා නේද අමුතුම ගිහිල්ලා විදුලි බල මණ්ඩලේ කරකෙන්න ඕනේ. ආය නැත්තම් ගිහිල්ලා ජල ප්‍රවාහනයේ කරකෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉඩම ගන්න අවුරුදු ගණන් මං අහන්න කැමති ඇමතුමාගේ මගේ මිත්‍රයෙක් උනත් කොයි ඊඩමද අර ආයෝජකයෙකුට BOI එක නිදහස් කරලා දීලා තියෙන්නේ මං දන්නේ නැහැ කිසිම දෙයක් ඉස්සර අපි කරලා තියෙනවා මං BOI එකේ ඇමති වෙලා ඉන්න කාලේ නුවර කැන්ඩි සිටි සෙන්ටර් කියන එක මං ඒක BOI zone එකක් කරා ගැසට් කරා දැන් ඔබතුමාත් බෝගම්බර ගැසට් කරලා තියෙනවා zone එක ඒ විදිහට අලුත් විදිහට නිර්මාණ ශීලීව කල්පනා කරලා කරන්න ඕනේ. දැන් මොකද කරලා තියෙන්නේ? අද හරි අමාරුයි ඇත්තම කියනවා නම් ආයෝජකයෙකුට තමන්ගේ ඒ වැඩ කරගන්න. නීති රීති විශාල වශයෙන් දාලා තියෙනවා. හැම එක්කිනා ගාවටම ගිහිල්ලා ඔළුව නමාගෙන බලපත්‍ර ඉල්ලන්න වෙලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ මගේ අදහසින්. අපි ආයෝජනය ගේන්න ඕනේ නම් ඒ view එක අපි වෙනස් කරන්න ඕනේ. දැන් බලන්න මම බොහොම සන්තෝෂයි මට ලැබුණා වියට්නාමේ UNCTAD Compendium of Investment Laws. මේක අත වශයෙන් අපි සභාගත කරන්න ඕනේ ගරු ඇමතිතුමා. මොකද මේකේ කියලා තියෙනවා දැන් හුඟ දෙනෙක් මේ සභාවේදී අරක නැ මේක නැ අයි මෙච්චර දෙන්නේ අරගොල්ලන්ගෙන් එක එක වාසි අරගෙන මේවා දුන්නා නොඑක් විදිහේ චෝදනා කරනවා මේ සභාවේ. කොහොමරි මාසිකන චෝදනා දෙක තුනක් මේ සභාවේ ඉදිරිපත් කරනවා. නමුත් බලන්නකෝ මේ මේ ලේඛනය දිහා උඟ දෙනෙක් චෝදනා කරනවා බොහොම ලිහිල් වැඩි පිට රටියන්ට මේවා දෙනවා සුද්දන්ට දුන්න මේ ළඟදිත් මම අහලා තියෙනවා. අරක දුන්නා මේක දුන්නා කියලා විශාල විවේචනාත්මකව මෙතන කතා කරනවා. හරියට හැමදාම මෙතන දුටු ගැමුණු වෙලාර යුද්ධය කරනවා වගේ මේ පාර්ලිමේන්තුවේ. මොකද නමුත් කියවලා බලන්න අද වියට්නාමේ දීලා තියෙන පහසුකම් අපේ හොඳ තරුණ මන්ත්‍රීවරු ඉන්නවා මේවා ගැන උනන්දු විශේෂයෙන්ම අපේ හම්බන්තොට මන්ත්‍රීතුමා එතුමා මගේ එතුමාට ප්‍රසිද්ධියේ කියන්න ඕනේ බොහොම හොඳයි එතුමා මගෙන් අහලා හම්බන්තොට වරාය ගැන එතුමාගෙත් හොඳ අදහස් තිබුණා. හොඳ අදහස් තිබුණා අපේ චාලක මන්ත්‍රීතුමා එතුමාගේ පියතුමත් මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔබතුමාලා බලන්න මේවා. මොකද කවුරු හරි කිව්ව පළියටම අපි ඒවාට එකග වෙන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ මේකට කියන්නේ වියට්නාම් ලෝන් ඉන්වෙස්ට්මන්ට් 2014 මගේ හිත දැන් දැන් නම් මීටත් වැඩිය දීලා ඇති මේ 2014 කාලේ. මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? Foreign investors shall buy shares or capital contributions of business organization in the following manner. කිසිම සීමාවක් නැහැ. ඒගොල්ලන්ට ගන්න පුළුවන් විදේශිකයින්ට කොටස්. Buy shares of joint stock corporations from the companies or their shareholders. ඒ රටේ කොම්පැනියක් තියෙනවා නම් ඒකේ හිමිකාරයෝ ඉන්නවා නම් කොටස්කාරයෝ මේගොල්ලන්ට ගිහිල්ලා ගන්න පුළුවන්. විදේශ කොම්පැනියකට ගිහිල්ලා ඒවා ගන්න පුළුවන්. ඊගොඩ බලන්න buy capital contributions to limited liability companies by their members and become members of limited liability companies. ඔය පුද්ගලික කොම්පැනි විතරක් නෙමෙයි register කරන limited liability company වලත් ඒගොල්ලන්ට ගිහිල්ලා කොටස් ගන්නත් පුළුවන් ඕනනම් කොම්පැනි පිටිම ගන්නත් පුළුවන්. ඊගොඩ බලන්න buy capital contributions to partnerships by partners and become partners. ඒ කියන්නේ අර සමාගම් තියෙනවානේ මේ සහෝදර සමාගම් වාගේ ඒ වෙනුත් කොටස් ගන්න පුළුවන්. ලීගල් දැන් අපි කියමු පාර්ට්නර්ස්ලා කියලා ඉන්නවා නෛතික කොම්පැනි දෙන්නෙක් තුන් දෙනෙක් එක අහුවෙලා නැත්තම් මෙඩිකල් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ගිහිල්ලා ඒව ගන්න පුළුවන්. මේ ලංකාවේ ඔහොම එක රට තිබ්බනම් මෙතන මේ සභාව මැරෙන්න හදනවා. දැන් ඊගවට බලමු. Buy capital contributions to business organizations other than mentioned in points A, B and C. ඕනෑම බිස්නස් එකක ගන්න පුළුවන්. දැන් කොහොමද අපේ කොමියුනිස්ට් වාදීන් ඉන්නවද වියට්නාමේ අයට වඩා කොමියුනිස්ට් අය ඉන්නවද රතු මිනිසු ඉන්නවද මේ රටේ? ආ බෝම්බයක් තියා රතින් ජැකට් මුණ දීලා නැහැ අපේ කොමියුනිස්ට් කාරේ. රතින් ජැකට්ල්ලක් පත්තු කරලා දුවලා පැනලා යනවා. ඇවිල්ලා මෙතන කෑ ගහනවා. නෑ නෑ එතුමා මගේ එතුමා නෙමෙයි එතුමා මගේ මිත්‍රයා. එතුමා නෑ මම එතුමා එහෙම හිතන්නේ නෑ. මම හිතන්නේ එතුමා මේ මේ සහෝදරයෝ ගැන. හැබැයි එකක් තියෙනවා සම සමාජ පක්ෂයයි කොමියුනිස්ට් පක්ෂයයි ටිකක් මේවා කියවලා බලපු මිනිස්සු. ටිකක් දන්නවා මේවා. තව කට්ටියක් ඉන්නවා මේවා කිසිම මෙල්ලම දෙයක් බලන්නේ නෑ. දැන් අපි අහගෙන හිටියන්නේ දැන් ඉස්සෙල්ලා කරපු කතාව මේ අර ගම්මන්පිල මහත්තයා එතුමා මගේ යාළුවෙක්. මොකද ඒ කරපු කතාව? දැන් මේ අපේ කාලයේ පැය භාගයක් අරගෙන මොනවද කිව්වේ? කලාතුරකින් තමයි මේ සභාවේ අපිට කතාවක් අහන්න වෙන්නේ. කියපු හැම වචනෙම වැරදි. කියපු හැම වදයක්ම බොරු වෙන කතාවක් පුළුවන් ද කරන්න? සාමාන්‍යයෙන් අමාරුයි. ඒක දුෂ්කර දෙයක්. විශාල ව්‍යායාමයක් කරන්න ඕනේ. කට අරපු ගමන් බොරු ඔක්කොම කියන්න. එතුමා ඒ ව්‍යායාමේ ඉතාම දක්ෂ ලෙස කරා. ඉතින් එහෙම නෙමෙයිනේ. මේවා හොයලා බලලා මේවා හොයලා බලලා වෙන රටවල් කොහොමද කරන්නේ? අද බලන්න වියට්නාමයට කොච්චර සල්ලි එනවද? මේ මිනිස්සු කොච්චර අද දියුණු වෙලාද? ඒවත් දිහා කරුණා කරලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ පොත මම මේ අපේ චාරක මන්ත්‍රීතුමාට මම මේක ඔබතුමාට පිටපතක් දෙන්න. ඔබතුමා හොඳට මෙතුමා හොඳට පිටරට ගිහිලා හොඳට ඉගෙන ගත්ත තරුණ මන්ත්‍රීවරේ. ඔය ළඟපාත ඉන්න අයටත් ඒක උගන්වන්න. දැන් තව මේ මේක බලන්න තව තියෙන දේවල්. මේ foreign investors may own an indefinite amount of charter capital invested in business organizations. ඉතින් කොහොමද මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ට සල්ලි ගෙනල්ලා කම්පැනි ගන්න පුළුවන්. දැන් අපි නීති කොච්චර දාලා තියෙනවද? ඒකට ඒ ඒ නීති දිහා බලපුවාම එක විදිහකින් පුදුමයි. අපේ රටේ මෙච්චර හරි මිනිස්සු ඇවිල්ලා මුදල් ආයෝජනය කරන. අපි ඇත්ත කතා කරන්න ඕනේ නේද? මගේ හිතවත් චමල් රාජපක්ෂ මැතිතුමා, අද ලෝකේ ගැන අපි ටිකක් හොයලා බලන්න. මේ සභාව ඇවිල්ලා අලුත් දැනුම ගේන සභාවක් තියෙන්න වෙන්න ඕනනේ. විශේෂයෙන් අපේ තරුණ මන්ත්‍රීවරු ගැන අපි හරි ආඩම්බරයි. ඒගොල්ලෝ ඉගෙන ගන්න කැමති, ඇවිල්ලා අහනවා. ඉතින් ඒ ඒ ඒ වගේ තත්ත්වයක් මේ රටේ අපි ඇති කරන්නේ. මේ සභාව ප්‍රබුද්ධ සභාවක් වෙන්න ඕන. එතකොටනේ අපිට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මේ පාර්ලිමේන්තු ක්‍රමයේ හොඳ ලකුණක් තමයි. සමහර විට ඒක අපිට ටිකක් අපහසු තත්ත්වයක් වුණත් වරදක් කියනවා නම් අපිට ඒක පිළිඅරගෙන ඒ කටයුතු කරන්න තරම් ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අපේ පක්ෂපාතිකමක් තියෙන්න ඕන. දැන් බලන්න තව කාර්යයක් මම කියන්න ඕන. මේ ලෝකයේ අද තියෙන ඉතාම අමාරු තත්ත්වයක්. දැන් එක කාරණයක් අපි කියන්න ඕනේ, මගේ හිතේ අපේ කතාවලත් කියවුනේ නැහැ. මේ රටේ රුපියලේ අගය රඳා පවතින්නේ අපේ තියෙන විදේශ විනිමය සංචිතය මත. අපිට දැන් ওই සෞදි අරාබිය වගේ රටවල් වලට සල්ලි ගලාගෙන එනකොට, නැත්තම් මැදපැදිදිග රටවල් වලට සල්ලි ගලාගෙන එනකොට ඒගොල්ලන්ගේ කාසියේ අගය, ඒගොල්ලන්ගේ මුදල් නෝට්ටුව වෙන්න පුළුවන්, කාසියක් වෙන්න පුළුවන්, ඒකේ අගේ උච්චාවචනය වෙන්නේ අපේ වගේ. දැන් අපේ විදේශ විනිමය අඩු වෙන්න අපේ රුපියලේ අගය බහිනවා. මොකද මිනිස්සු දන්නවා ඒ රුපියල පසුපසින්, නැත්නම් අපේ රුපියල පසුපසින් විශාල මුදල් සංචිතයක් නැහැ. විශාල මුදල් සංචිතයක් තියෙනවා නම් මිනිස්සු බය නැතුව ණය දෙනවා. ඒ රුපියලත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට ඒ ආයෝජනය කරන මිනිස්සු, ගනුදෙනු කරන මිනිස්සු දන්නවා මේ රටේ විශාල ධනස්කන්ධයක් තියෙනවා. අපිට බය නැතුව කටයුතු කරන්න පුළුවන් කියලා. දැන් හොඳම නිදසුන තමයි ඇමරිකාව. ගරු සභාපතිතුමා දන්නවා ඇති, ඇමරිකාවෙත් ලොකු බජටරි ගැප් එකක් තියෙනවා. ඒගොල්ලෝ දේශීය වශයෙන් හම්බ කරන සල්ලි වියදම් කරන ප්‍රමාණයයි අතර ලොකු වෙනසක්. ඒගොල්ලෝ හම්බ කරන ප්‍රමාණයට වඩා ආර්ථිකයක් හැටියට දෙගුණයක් වියදම් කරනවා. ඒක තමයි ඇමරිකන් කාරෝ never had it so good, feel good factor කියලා කියන්නේ. හම්බ කරපු නැති සල්ලි වලින් ඒගොල්ලෝ කාර් දෙකක් ගන්නවා, ගෙවල් දෙකක් ගන්නවා. ඒ සංස්කෘතියට යනවා. ඒ යන්නේ කොහොමද? ඩොලර් එක ජාත්‍යන්තර අරමුදලක්. ඒකට කියන්නේ රිසර්ව් කරන්සි ඔෆ් ද වර්ල්ඩ්. ඒ නිසා ලෝකෙම මිනිස්සු තමුනාසල දන්නවද? අපේ සල්ලි ඇමරිකන් බොන්ඩ්ස් වල, ඇමරිකන් බැංකු වල තියෙනවා. ඒ වගේම චීන සල්ලි ට්‍රිලියන් ගාණක් ඇමරිකන් බොන්ඩ්ස් වල යට කරලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල මුදල් සංචිතයක් තියෙනකොට ඒගොල්ලෝ ඕනේ විදිහට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඩොලර් එකේ අගය වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න වෙලා තියෙන දේ, ඇමරිකාවට අර්බුදයක් තිබුණ කාලේ, ඒ කියන්නේ සංවර්ධනය කරන්න බැරිනවා, බැංකු කඩාගෙන වැටුණා. ඒ කාලේ ඔබාමා මොකද කරේ? එයා ඇවිල්ලා ඇමරිකාව තුල දෙන ණය ප්‍රමාණය අඩු කරා. මොකද ණය අඩු කරපුවාම ඇමරිකන් බිස්නස් කාරයින්ට, පොඩි මිනිසුන්ට බැංකු වලින් ණය අරගෙන ආර්ථිකයට ඉන්වෙස්ට් කරන්න පුළුවන්, යට කරන්න පුළුවන්. ඒක කරා. ඒක කරලා දැන් ඇමරිකන් ආර්ථිකය ඉහළට නැගගෙන එනවා. වැඩිය රස්සා දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට වෙළඳ ශේෂය ඒගොල්ලන්ගේ පැත්තට හැරීගෙන එනවා. දැන් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? දැන් ඇමරිකාව හදන්නේ ඩොලර් එකට දෙන පොලිය වැඩි කරන්න. ඉස්සර ඒගොල්ලෝ ඩොලර් එකට දෙන පොලිය අඩු වෙනකොට ඒ රටවල් පිටරටවල් වලට යනවා. මොකද දැන් පහුගිය මහින්ද රාජපක්ෂ රජයේ කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලැබුණ මුදල් ප්‍රමාණයට වඩා අපිට ලැබුණා එක ඇමරිකන් කම්පැනියකින්. මෙතන ඉඳන් කෑ ගැහුවට බැන්නට මේගොල්ලෝ ඇමරිකන් පන්දම්කාරයෝ අරමුවේ කියලා කෑ ගැහුවට ඇත්ත කතාව මොකද්ද? මහින්ද රාජපක්ෂ රජය සම්පූර්ණයෙන්ම වාර්ෂිකව ටෙම්පල්ටන් ෆන්ඩ් එකෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් ණයට ගත්තා. තුනක්ද? ඔව්, අවුරුදු තුනක් වෙන්නේ කොහොම හරි අවසානයේදී බිලියන තුනක් ටෙම්පල්ටන් ෆන්ඩ් එකෙන් ලංකාවට ගෙනත් දැම්මා. මොකද අපි ඒ ඩොලර් එකට ගෙවන පොලිය ඇමරිකන් රටේ ඒගොල්ලන්ට ගන්න පුළුවන් පොලියට වැඩි. එහෙනම් ඔය පෙන්ෂන් ෆන්ඩ්ස් ඒ වගේම තියෙන ඔය මුදල් සංචිත රටෙන් රටට යනවා. ඒවා නිකන් පා වෙනවා. කොයි හරි වැඩි පොලියක් දෙනවා නම් වෙන වෙන ස්ථාවර වෙන්න ඕනේ. ආර්ථිකය කඩාවැටෙන ආර්ථිකයක් නෙමෙයි, සාමාන්‍ය ස්ථාවර ආර්ථිකයක් නම් ඒගොල්ලෝ වැඩි පොලියක් දෙන තැනකට ගිහිල්ලා සල්ලි පාක් කරනවා. එතන ගිහිල්ලා කාර් එක නවත්තනවා. දැන් ඇමරිකාව කියන්නේ ඇමරිකාව දැන් ආර්ථිකය හොඳ තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ඩොලර් එකට ඇමරිකාව දෙන පොලිය වැඩි කරනවා. මම ඒ කාලේ ලංකාව විනුවෙන් ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒගොල්ලන්ගේ දැන් මේ මහ බැංකු ලොක්කා ගැන ඔක්කොමල කතා කරනවානේ. එහෙ මහ බැංකු ලොක්කා ගෙනම් මේ ටික කාලෙක එයා ගියේ නෑ. මම කියන්න ඕනේ එයා දිගටම හිටියා. මාස කාලෙක ඒ ලොක්කා ගියේ නෑ. නමුත් එයා මිසිස් යෙලන් එයා මොනවද කිව්වේ? මේ පුංචි රටවල් ලංකාව වගේ පොඩි පොඩි රටවල් අපි එක පාරට මේ පොලිය ඉහළට දැම්මොත් ඒ රටවල් වල තියෙන සල්ලි ඔක්කොම ආපහු ගලාගෙන එනවා. එහෙනම් අපි කල් දීලා ඒගොල්ලන්ට හෙමින් 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 මේ පොලිය ඉහළට නගමුයි කියලා. නේද ඇමතුමා? දැන් ඒගොල්ලෝ ඇවිල්ලා එක්තරා මට්ටමකට. එතකොට ආයෝජනය කරන මිනිස්සු දැන් බලන්නේ මොකටද මේ රටවල් වලට යන්නේ? අපි සල්ලි ගිහිල්ලා පාක් කරපු ඇමරිකන් බැංකු වල, අපි ගිහිල්ලා පාක් කරපු ෆෙඩරල් රිසර්ව් එකේ. එතකොට අපිට ගෙදර ඉඳන් පොලියක් ගන්න පුළුවන්. අපේ රටේ එක කාලෙක තිබුණා, මට මතකයි, මගේ ඉතින් අපේ චමල් හිටපු සභාපතිතුමාට මතක ඇති, අපේ කතානායකතුමාට 100%, 17%, 18%, 20% පොලිය දුන්නා. අමාරු කාලෙක. ඒ කාලේ එහෙම දුන්නාම මිනිස්සු කිසි වැඩක් කරන්නේ නැහැ, බැංකුවේ දාලා ඒ පොලිය ගන්නවා. මොකද වෙළඳාමක් කරලා කවදාවත් හැම අවුරුද්දෙම 100%ක පොලියක් ගන්න බෑනේ. ඒ ඉන්න අර්ථශාස්ත්‍ර දන්න මිනිස්සු බැංකුවක දාලා නිකන් හිටියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් දැන් ඇමරිකාවේ ඇති වෙනවා. සල්ලි ගලාගෙන යනවා ඇමරිකාවට. අපේ දැන් ටෙම්පල්ටන් ෆන්ඩ් එක අපිට නැහැනේ, ඔක්කොම අරගෙන ගියා. එතකොට අපිට වෙන වෙන බොන්ඩ් වලට යන්න වෙනවා, IMF එකෙන් සල්ලි ණයට ගන්න වෙනවා. හැබැයි ඒවා ඔක්කොම తాවකාලික පැලැස්තර. ඊට ගොඩක් හොඳයි අපේ භාණ්ඩ විකුණලා අපිට ආදායමක් ගන්න පුළුවන් නම්. දැන් බලන්නකෝ අපේ ඇඟලුම් කර්මාන්තයෙන් නොතිබෙන්න අද අපි කොහෙද ඉන්නේ? අද අපිට පළවෙනිම මේ රටේ විදේශ විනිමය එන්නේ මේ රටේ ගිහිලා කම්කරුවෝ ගිහිලා වැඩ කරනවා ඒ පිටරටවල් වල. පෙරේද ආවා UAE එකේ විදේශ ඇමතිතුමා ෂීක් ඛලීද් අබ්දුල්ලා. එතුමා ගරු ජනාධිපතිතුමාත් හමුණා, අගමැතිතුමාත් හමුණා. එතුමා කියනවා දැන් අපේ 1,25,000ක් අපේ ලාංකිකයෝ UAE එකේ වැඩ කරනවා. සෞඩි එකේ 250,000ක් ආරක්ෂාව කරනවා. මුළු රටේ සමස්ත වශයෙන් අපේ ලාංකිකයෝ 115,000ක් පිටරටවල් වල ඉන්නවා. ඒගොල්ලෝ එවන සල්ලි තමයි අපිට අංක 1ට හම්බ වෙන්නේ. අංක 2ට නැත්නම් 3ට ඒ වගේ ඉහළ තියෙන එකක් තමයි ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන අපේ ආදායම. මගේ හිතේ තේ වලින් ලැබෙන ආදායමට වැඩි නේද ඇමතුමා? ඊට වැඩි බිලියන 5ක් එනවා ඩොලර් ඇඟලුම් කර්මාන්ත. ඉතින් ඒක නැත්තම් අද අපි කොහොමද ඊට වැඩිය ඊට වඩා ගොඩක් දුප්පත් රටක් අපි ඒ තත්ත්වයට එනවා. එතකොට අපේ රුපියල කඩාවැටෙනවානේ. දැන් මේ හැම දෙම අපි කරන්නේ ඒ රුපියලේ ස්ථාවරභාවය තියාගන්න. රුපියලේ ස්ථාවරභාවය තියාගන්නේ නැතුව, තරගකාරී රුපියලක් හදාගන්නේ නැතුව මිනිසුන්ට කොච්චර ආරාධනා කරත් බුලත් දුන්නත් එන්නේ නැහැ රටේ ආයෝජනය කරන්න. මොකද ඒගොල්ලෝ යම්කිසි මුදලක් දාලා ඒකේ වටිනාකම කඩාගෙන වැටුනොත් ඒ ලැබෙන වාසිය වාෂ්ප වෙලා යනවා. ඒ හින්දා ඉතාමත්ම අවශ්‍යයි අපේ විදේශ විනිමය සංචිතය අපි පිටරටවල් වලින් හම්බ කරන සල්ලි අනුව තමයි ඒ රුපියලේ අගේ අපිට රැක ගන්න පුළුවන්. ඉතාම අවශ්‍යයි ඒක කරන එක. මොකද දැන් බලන්න අපේ නිෂ්පාදන වියදම් දැන් අපේ කර්මාන්ත තත්ත්වය අනුව බොහෝ විට අපිට ඒ අවශ්‍ය උපකරණ පිටරටවල් වලින් ගේන්න වෙනවා. එතකොට අපේ රුපියල බාල්දු වෙලා නම් ඒ අපේ කර්මාන්ත යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය භාණ්ඩ ගේන්නත් අපිට බැරි තත්ත්වයක් ඇති වෙනවා.
තුමාට තව විනාඩි 5ක් තියෙනවා.
හොඳයි. ඒ හින්දා ඉතාමත්ම අවශ්‍යයි මම මේ ක්ෂේත්‍රය ගැන අවසානයේ මම කියන්නම්. අපේ ජීවිතයත් මරණයත් අතර එකක් තමයි ඒ කාලේ යුරෝපයේ කිව්වේ එක්ස්පෝර්ට් ඔෆ් පෙරිෂ්. එක්කෝ වෙළඳන් කරපන් නැත්නම් මැරිලා ඵලයක්. අන්න ඒකයි ඒගොල්ලන්ගේ තිබුණ ස්ලෝගන් එක සටන් පාටේ. අදත් ඒගොල්ලෝ කියන්නේ ඒකයි. චීනේ මොකද අද කියන්නේ? චීනයට කොච්චර අවනම්බු කරත් ඒගොල්ලෝ ගණන් ගන්නෑ. අපි මේ වෙළඳාම කරන්නේ. ඉතින් ඒ වගේ මේ වෙළඳාම අවසාන වශයෙන් ඒ වෙළඳාම අපිට කරන්න පුළුවන් නිකන් අහසෙන් කඩාකට වැට එකක් නෙමෙයි. ඒකට අපේ ලොකේෂන් එක අපේ පිහිටීම ඉතාමත්ම වැදගත්. මම නම් කවදාවත් මහින්ද රාජපක්ෂ රජයට වැරදි කියන්නේ වරායක් හැදුවට. මම කවදාවත් වරදක් කියන්නේ යටිතල පහසුකම් වලට ආයෝජනය කරාට. ඒව අවශ්‍යයි. ඒ දැන් අපි ලංකා දූපත් රටක් අපේ භාණ්ඩ පිටරට වලට යවුවේ නැත්නම් අපේ වරායවල් අංක එකට ගේන්න ඕනේ. ඒ නිෂ්පාදන ධාරිතාවය අපි වැඩි කරන්න ඕනේ. දැන් බලන්න අද මොකද වෙලා තියෙන්නේ? අද අපේ වරායට එන නැවක් චීන ඒ කියන්නේ CICT එකට ගියොත් අපි ගේමු ඒ නැව එක දවසින් බඩු එළියට අරගෙන යවනවයි කියලා. ජයා ටර්මිනල් එකට දවස් දෙකක් තුනක් යනවා. එතකොට කොහොමද කරන්නේ මේක? හැමදාම මේ අපේ රාජ්‍ය ආයතන ඕන විදියට නිවාඩු දාන්න ඕන විදියට ස්ට්‍රයික් කරන්න ඕන විදියට අඩුවෙන් වැඩ කරන්න හිටියොත් අපිට තර්ක කරන්න බෑ. ඒ හින්දා ඒක හින්දා තමයි හම්බන්තොට දැන් බලන්න ඔබතුමාලා ඔබ කිව්වට තව අවුරුදු දෙකක් තුනක් යනකොට බලන්න හම්බන්තොට ලෝකෙම හොඳ දියුණු වෙච්චි තොටුපළක් මම බොරුවට නෙමෙයි කියන්නේ යන්න හෙට යන්න CICT එකට මේ මෙතන ඉඳන් ඇතැම්ම ගානයි. අද CICT කියන ටර්මිනල් එක අපේ ටර්මිනල් එක කොළඹ අද ලෝකෙම පළවෙනි 10 ඇතියට ලෝකේ හොඳම නැව් තොටුපළ 10 ඇතුළට ඇතියට තෑගි කප් ගහපු එකක් තමයි CICT. ඉතින් ඒ තීරණය වැරදිද? තමුන්නාසලා ගත්ත තීරණයක්. ඈ ක්‍රියාත්මක. ඔව්. තමුන්නාසෙ ගත්ත තීරණ හරි තීරණයක්. මේක දෙන්න ජීන්නුන්ට. මෙන්න අපේ ඇමතිතුමා එතකොට මෙතුමා මේ අපේ චමල් ඇමතිතුමා ගත්ත තීරණ ඉතින් ඇයි මේ දෙබිඩි කතාව? මම කියන්නේ මේක හොඳ වැඩක්. ඒවත් දීලා ජීන්නු බයිනක් ගහ ලෝකෙන් හරි ගෙනල්ලා මේවා ආර්ථික ක්‍රියාශීලී අපේ රටට ධනය ගේන උල්පත් වෙන්න ඕන. කී දෙනෙකුට රසාව දෙනවද? අපි දැන් මේ හම්බන්තොට වරාය දිනු වෙනකොට මන්ත්‍රීතුමා ඔබතුමාලා දැන් තව තව ඔහොම පාර්ලිමේන්තුවේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සැරේ එනකොට පෙනෙයි මේ ගමේ මිනිසුන්ට රසාව දෙන්න. නිකන් බල තමයි. දැන් හම්බන්තොටත් අපේ චමල් ඇමතිතුමා කියනවා වගේ ඒකත් හොඳ නිෂ්පාදන ධාරිතාවයකට ගේන්න ඕනේ. පුළුවන්. අපේ හැකියාවන් තියෙනවා. ඒ වගේ මෙහි විතරක් නෙමෙයි තිරිකුණාමලේ තියෙනවා, කොළඹ හාබර් එක තියෙනවා. ඒ හින්දා අද අපිට තියෙන ප්‍රශ්නය මේකට සල්ලි කවුද එන්නේ? ආ මේක චීනෙන් ආපු මිනිස්සුද, රුසියාවෙන් ආපු මිනිස්සුන්ද, ඉන්දියාවෙන් ආපු මිනිස්සුද, ඇමරිකාවෙන් ආපු මිනිස්සුද, කොරියාවෙන් ආපු මිනිස්සුද කියලා මෙතන හෙට්ටු කර කර ඉන්න එක නෙමෙයි. මේ කවුරු ආවත් සල්ලි ගේන්න ඕනේ. ඒ කර්මාන්තය හරියට දියුණු කරන්න ඕනේ නේද? ඇමතිතුමා කර්මාන්තය දියුණු කරලා මේ රටට ආදායම ගේන්න ඕනේ. නැතුව සමහර අය යාළුයි කියලා ආවට වැඩ කරගන්න බැයි නම් මේ වෙලාවේ අපිට වැඩක් නැහැනේ. ඒ හින්දා ඇත්ත වශයෙන් මගේ අවසාන දේ කියන්න ඕනේ මේ ආයෝජන පිළිබඳ අපි දෙගොල්ල කතා කරන්න ඕනේ. අපේ චමල් ඇමතිතුමා වගේ හොඳ වැදගත් මේ රට ගැන ආදරේ මන්ත්‍රී වෘත්තයක අපි කතා කරන්න ඕනේ. එතුමා විශාල මන්දන්න සේවයක් කරා හම්බන්තොට ගැන. ඒ වගේම මේ කොළඹ කොළඹ තොටුපොළ ගැන. ඒ විතරක් නෙමෙයි නොරොච්චෝලි. දැන් අපි නොරොච්චෝලි අද මෙගවට් 900ක් දෙනවා. කොයි තරම් අඩුපාඩුකම් තිබුණත් නොරොච්චෝලි නැත්නම් අද අපිට මේ 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 ශාලාවෙත් විදුලිය නැහැද? ඒ හින්දා අපි අරයක් කරාද මේ ආණ්ඩුව කරාද කියලා හොයලා බලන්නේ නැතුව අපි ඔක්කොම එකහු වෙලා මේ ආයෝජන ව්‍යාපෘති වලට උදව් කරන්න ඕනේ. අනිත් එකක් මම කියන්නම්, බොහෝ දුරට මේ කියන ආයෝජනවල මූලික සැලසුම් හැදුවේ පහුගිය රජයේ කාලේ. ඊස් ටර්මිනල් එකයි දැන් යන වෙස් ටර්මිනල් එකයි සැලසුම් කරුවේ ඒ කාලේනේ. තොටුපොළවල් හදන්න කතා කරේ ඒ කාලේනේ. ආහස යාත්‍රා තොටුපොළ හැදුවේ ඒ කාලේනේ. ඒ හින්දා මම නම් හිතන්නේ මේ ආයෝජනය දැන් වියට්නාමය ගත්තොත් චීනය ගත්තොත් විවිධ මත තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් රටට ආයෝජනය ගෙන ඒමේදී එක මගක අපි යන්න ඕනේ මේ මේ පෙටි ඩිෆරන්සස්, ඒ කියන්නේ පුංචි පුංචි පොයින්ට්ස් අල්ලගෙන මේවා මේවට අකුල් හලන්න. ඒක කාටවත් වැදගත් දෙයක් නෙමෙයි කියමින් ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි. ඊළඟට ගෞරව චන්දසිරි ගැද දීර මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, මේ අපේ රටේ ආර්ථික ගමන්මග ගැන ඉතාම ශාස්ත්‍රීය විග්‍රහයක් කරපු අපේ අමුණගම ඇමතුමාගේ කතාවෙන් පස්සේ වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මම කියන්න ඕනි ඉස්සෙල්ලම මේ කොමියුනිස්කාරෝ කියන්නේ දුප්පත්කම සමම බෙදාගන්න කොටසක් නෙවෙයි. ලෝක තත්ත්වයන් එක්ක රටේ ගමන්මඟ ඉදිරියට ගෙන යන්න රටේ ජාතික ආර්ථිකය, ඒ වගේම දේශීය ව්‍යාපාරිකයා සහ ඒ එහි ප්‍රතිලාභ ලබන සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කරමින් සමෘද්ධිමත් රටක් වෙනුවෙන් කටයුතු කරන කොටසක්. මම කියන්න කැමති, මම මේ කියන්න නෙවෙයි හිටියේ, වුණාට ඔබතුම කතාවත් එක කියන්න කැමති. දැන් සාර් අධිරාජ්‍ය පරාජය කරපු ශ්‍රේෂ්ඨ වී.අයි. ලෙනින් මැතිතුමා ඇත්ත වශයෙන්ම ඒ බලය ගත්තට පස්සේ එතුමා කල්පනා කරා සෝවියට් දේශයේ ජනතාව ඒ පීඩනයෙන් සහ දරිද්‍රතාවෙන් මුදවගන්න නව ආර්ථික සැලැස්මක් රටට ඕනේ කියලා. නව ආර්ථික සැලැස්මක්. දැන් මේ ආර්ථික සැලැස්ම එතුමා කෙටුම්පත් කෙරුවා. එතුමා කෙටුම්පත් කරනකොට ඒකට විරුද්ධ මතවාද පක්ෂ ඇතුළෙන් ආවා. මේ ධනවාදයට යන්න හදන ගමනක් කියලා. විශේෂයෙන්ම එහි මං හිතන මේ දේශපාන කතාවක් වේද මන් දන්නේ, මේ ට්‍රොස්කිලා වගේ කොටස් ඒකට එරෙහිව ඒක ඇතුළේ ඒ ගමන් මගට විරුද්ධතා මතු වුණා. නමුත් වී.අයි. ලෙනින් අභියෝගාත්මකව මේ බාර අරගෙන මේ නව ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා ඇත වශයෙන්ම ඒ මොකද සාර්ගික කාලේ තිබුණු ඒ ආයෝජකයෝ හිටියා, ඒ කාලේ විදේශ ප්‍රාග්ධනය කැඳවගත්තු අය හිටියා, දේශීය ධනවතුන් හිටියා. ඉතින් මේ සියලු අය සමග සමහර ආයතන පුද්ගලීකරණය සඳහා යොමු කෙරුවා. මගේ මතක හැටියට ආයතන 14ක් රාජ්‍ය මුදල්, පෞද්ගලික මුදල් සහ විදේශ ආයෝජනය සම්බන්ධ කරගෙන එය ක්‍රමානුකූල සැලැස්මක් මත, නියාමනයන් මත ඒ ආර්ථිකය වර්ධනය කරන්න සැලසුම් කෙරුවා. සැලසුම් කළේ එතුමා දෙවනි සම්මේලනයේදී පක්ෂයේ. මොකද විවේචකයන්ගෙන් අහනවා, දැන් මොකද කියන්නේ, දැන් හොඳ නැද්ද, දැන් මේ ධනපති ක්‍රමය ගෝලීය වශයෙන් ප්‍රාග්ධනය එකතු කරගන්න වෙලාවක අපිට ඒකට අභියෝග කළ හැකි වෙන විදියට අපේ රටේ ජාතික සම්පත් ශක්තිමත් කරලා අපි අපේ රටේ මූල්‍ය ප්‍රාග්ධනය ඇතවශයෙන්ම මේ ක්‍රමානුකූල වර්ධනය කරන ගත්තොත් අපි නිකම් ප්‍රාග්ධනයෙන් යටත් කරන යටත් ජාතියක් වෙනවා. රුසියානු අභිමානය අපට තිබුණට ප්‍රාග්ධනයෙන් අපි යටත් කරන්න පුළුවන්. හැබැයි මේ සැලැස්ම ඉස්සරහට ගෙනියන්න බැරුණා එතුමගේ මරණයෙන් පස්සේ. ඊට පස්සේ ඩෙන්ජි ෂෝපින් චීන නායකයා පස්සේ ඔහු මේක ඉස්සරහට ගෙනියන්න එනකොට ඔහු ද්‍රෝහියෙක් කියලා කිව්වා. නමුත් ඊට පස්සේ ඔහු මේ සැලැස්ම ඉස්සරහට ගෙනිච්චා. නමුත් මම කියන්න කැමතියි මේක හොඳට මතක තියාගත යුතු දෙයක් තියෙනවා. මේ කිසිදු සම්පතක් ජාතික ආර්ථිකයේ, ඒ කියන්නේ ආර්ථික මර්මස්ථාන ප්‍රාග්ධන හිමියන්ට විදේශීය යටත් කරගන්නට බැරි වෙන විදියටත් දේශීය ධනපති ක්‍රමය වර්ධනය කරමින් තරඟකාරී විදියට විදේශීය ප්‍රාග්ධනය සම්බන්ධ කරගෙන ඒ තරඟකාරී ලෙස මේ වර්ධනය කිරීම තමයි ඒ රටවල් දෙකම කල්පනා කෙරුවේ. මගේ ළඟ තියෙනවා මම මේක ගත්ත මේ අපේ ඇමතුමා කතාවත් එක්ක ගෝලීය කරඩේ සහ එහි අසහනයෝ කෘතිය මේ කාගෙද මේ ජෝසප් ස්ටිග්ලස් ලියපු එකක් මේ චීනය ගැන මේ මගේ ඇත්තේ තියෙන පොත. දැන් මේක ඇතවසෙන්ම මේ විදේශීය ප්‍රාග්ධනය ගේනකොට කලබලකාරී වුණේ නැහැ. ඒ ප්‍රාග්ධනය නියාමනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරුවා පාලනයක් ඇතුව. දැන් අපි කොච්චර සල්ලිගෙනවත් අපි මොනතරම් දොළවල් විවෘත කරත් වැඩක් නැහැ. ඒවා කාලබිල විනාශ කරන ඕන. එතකොට ඒ ආයෝජනයේ යොදවන්නේ කුමකටද? එතකොට ජාතික සැලසුම්කරණයක් ඕන. ආර්ථික මූලෝපායකට තමයි මේ මුදල් ගේන්න ඕන. දැන් මේකේ ඊටාම පැහැදිලිව කියනවා දැන් මේ ආයෝජනය ආයෝජකව ආයෝජනය කරනකොට දැන් ඒ සමාජීය ප්‍රාග්ධනය කියලා කියන්නේ චීනයේ තිබුණු විවිධ කර්මාන්ත. දැන් අපි හිතමු යකඩහවානේ කර්මාන්ත තියෙන තැන්වලට තමයි ඒ කර්මාන්තයට ගෙනලා ආයෝජනය කරුවේ. ඒක දියුණු කෙරුවා. ඒ සමාජීය ප්‍රාග්ධනයට ගැලපුවා මේ ආයෝජනය. එහෙම නැතුව හිතුවක්කාර විදියට ඔරොත්තු දෙන්නේ නැති සැලසුමක් වෙනත් රටවල් එක්ක තරඟ කරන්න ශක්තියක් නැති වෙනත් තරඟ කාර්යක්‍රමවලට ආයෝජනය කරා නම් ඒවයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔහු කියනවා මේකේ ප්‍රතිඵල හැටියට චීනය බැසගත්ත ඒ ආර්ථික ක්‍රමවේදය ඔස්සේ තමයි චීනයට දියුණු වෙන්න පුළුවන් වුණේ. ඒ ක්‍රමෝපායන් ඔස්සේ. නමුත් දැන් මම මෙතෙන්දි කියන්න කැමතියි මම මේ නව ආර්ථික වැඩපිළිවෙළ වලට විරුද්ධ කෙනෙක් නෙවෙයි. මං ඇමතුමාක් එහෙම කතා කරලා තියෙනවා වියට්නාමයේ ඇතිවන අලුත් තත්ත්වය ගැන. අපි ඊයේ පෙරේදා මේ ලෝකේ හුඟක් රටවල් මූණ දීපු තත්ත්වය ගැන. අද බොහෝ රටවල් මෙහෙම නියාමනයන් නැතුව සහ ඒ පාලනයන් නැතුව අනවශ්‍ය විදියට ලිහිල් කිරීම නිසා නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යටතේ විශාල විනාශයන්ට ආර්ථිකයේ බිඳවැටලා තියෙනවා. දියුණු ආර්ථිකයන් බිඳවැටලා තියෙනවා. දැන් මේක මහ විශාල ලෝකේ පුරා ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. අලුත් ප්‍රශ්න මතු කරලා තියෙනවා රටවල් ඇතුලේ. දැන් මේක තමයි මුළු ලෝකයේ ඇතුලේ තියෙන අලුත් සංවාදය. දැන් කොහොමද මේක අපි මේ ඉස්සරහට යන්නේ කියලා. දැන් මේ නවලිබරල්වාදය ප්‍රමාණයට වඩා අලෙවි ලිබරයි. දැන් ඒකෙන් යන්න බෑ. අලුත් ක්‍රමවේද හොයන්න ඕන. අපි මොකද්ද මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න අපි හදාගන්නව ක්‍රමවේදය? එය දැන් චීනය කියනවා චීන ස්වභාවයේ ආර්ථිකයක්, සමාජවාදයක්. දැන් අපිට පුළුවන් කරන ලාංකීය ස්වභාවයේ ආර්ථික ගමනක් යන්න. ඒකෙදි කිසිම තැනක අපිට ලේබල් ගහලා මේක තමයි සමාජවාදී මේක තමයි ධනවාදී කියලා එහෙම වෙන් කරන්න බෑ. රට ඇතුළ රට ඉස්සරහට ගෙනයන්න අවශ්‍ය වූ ක්‍රමවේදය අපට ආවේනික විදියට හදාගන්න ඕන. දැන් මම කියන්න කැමතියි මම මේ කොච්චර කිව්වත් මේකට එකඟ වෙන එකක් නැහැ. දැන් මේ අයවැයේදී ගරු ඇමතුමා දැන් මේක තියෙනවා මේ ගියවරත් මේක තිබුණා මේ උපාය මාර්ගික ව්‍යාපාරවලට අපේ ඇති බැඳියාව ලිහිල් කරනු ඇත. උපාය මාර්ගික නොවන ව්‍යාපාරවලට අපේ බැඳියාව මේක තියෙනවා. නැ මොකක්ද ඒ ව්‍යාපාර? අපේ බැදියාව ලිහිල් කරනවායි කියන්නේ ආණ්ඩුවේ අපි මේක අතෑරලා ඕනම කෙනෙකුට ආයෝජනය කරලා ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. දැන් මේ මොකද්ද මේක නිශ්චිත ගතිය? දැන් අපි මේකට ඡන්දයක් දෙනකොට එහෙම ඇහැවහල් අපි රවට්ටන්න බෑනේ. මොනවද ඒ? ඒ උපාය මාර්ගික නොවන්නේ ඇයි? ඒකට හේතු මොනවද? ඒවා සංඛ්‍යා ලේඛන දත් එක්ක තියෙන්න ඕන. රටේ ජනතාවට පිළිගන්න. ඔව් මේක කරාට වරදක් නෑ. නැත්තම් එන මේ අමුමුමේ අපේ දේපළ විකුණනෝ. ඒ සැකේනේ මේ ඇති වෙන්නේ. කවුද කැමති තමන්ගේ භූමියෙන් එක අඟලක්වත් වෙන අයට දෙන්න? විදේශිකයන්ට දෙන්න? ඒක කවුරුවත් කැමති වෙන්නේ නෑ. ඒ නිසා මම කියන්න කැමති මේකත් එක්කම මේ ආර්ථික වැඩපිළිවෙලේදී අත වශයෙන්ම මේ විදේශික ආයෝජනයකට දැන් මම මේක ටිකක් මතු කරා මේ නාවික කටයුතු හා භාණ්ඩ මෙහෙයුම් ආයතනවල මේ විදේශීය සමාගම් වලට දීපු ලිහිල් භාවය දැන් කලි උදාහරණයක් හැටියට ගත්තොත් අපේ රටෙත් මෙහෙම සමාගම් 500ක් විතර තියෙනෝනේ මේවයි ලක්ෂයක් විතර වැඩ කරනවා. දැන් මේ වගේ කිසියම් නියාමනයක් නැති වුණොත් දැන් මේක රටේ ජාතික වශයෙන් ඉන්න ව්‍යාපාරික ආයතනවලට 60%ක අත වශයෙන් මේ කටයුත්තේ යෙදෙන සමාගම් එක්ක විදේශීය සමාගම් ආයෝජනය කළා 60%ක කළ හැකි තත්ත්වයක් තිබුණනේ. කෙරෙම 40%ක් විදේශයන්ට මෙදිහත් වෙන්න පුළුවන්. දැන් මේකෙ වෙන්නේ මොකද්ද? දැන් අද නාවක ගමනාගමනය පුරුල් වෙනවා. අපි දන්නවා මේ අපි හබ් එකක් හැදෙන්නේ. එතකොට මේක ලොකු වෙළඳ ක්‍රියාකාරීත්වයකට පරිවර්තනය වෙන නාවක ගමන් මාර්ගයක චීනේ සේද මහවතත් එක්ක යන ආර්ථික විශාල මේ ධනස්කන්ධයක්. දැන් මේ ධනස්කන්ධෙට අපේ ජාතික වශයෙන් ඉන්න ව්‍යාපාරිකයන්ගේ මැදිහත්වීමක් නැතුව තියෙනවා නම් ඒ ලබන ලාභය අත වශයෙන්ම අපේ ජාතික ව්‍යාපාරිකයන්ට එනවා, දේශීය අයටත් කොටසක් එනවා. දැන් ඒක ලිහිල් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ලාභය ඔක්කොම අරන් යනවා. ලෝකේ තියෙන බහුජාතික සමාගම් 4ක් මේ කතට ගත්තොත්, දැන් මුළු ලෝකෙම මෙහෙම සමාගම් ගත්තොත් ඒවා අපේ රටට ලැබෙනවද? මොකද මේ යෝජනාවේ කිසිම 7-5ක ආණ්ඩුවට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. මේක අරන් යන්න පුළුවන් ලාභේ. මොකද ලැබෙන්නේ? ඉතින් අපේ රටේ ස්වාභාවික සම්පත්, ඒක ස්වාභාවික සම්පතක් වරාය. ඒ ළඟට අපේ ධන උල්පතක් මේක. දැන් මේවා පාලනයකින් තොරව මේක යමක්
වෙනස් වෙන්න මම නිකම් පැහැදිලි කිරීමක් කරන්නේ.
ඔව් කමක් නැහැ. මම මේක තමයි බලාපොරොත්තු
වෙන්නේ. මේ අය අපේ හොඳ දක්ෂ වෙළඳාය තමයි. නමුත් ඒගොල්ලෝ ඔය ලොකු කොම්පැනිවල නියෝජිතයෝ. ඒගොල්ලෝ මෙතන වැඩ කරන්නේ ස්වතන්ත්‍ර කණ්ඩායමක් හැටියට නෙමෙයි. ඒ ලොකු කොම්පැනිවල නියෝජිතයෝ. ඉතින් එතනයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එතන දැන් ඒගොල්ලන්ගේ නැව් ලයින් එකක් නැහැනේ. දැන් මෙතන අපිට බලන්න තියෙන එකම දෙයයි. දැනට අද වෙනකොට අපේ හාබර් එකට ගන්න පුළුවන් උපරිම TUs ගන්න එනවා මම හිතන ඇතුළේ. දැන් බලන්න ගියොත් කෙලින්ම නැව් අද එළිය ගහලා තියෙනවා. මොකද අපේ ඒ කැපැසිටි එකට අපේ මේ ඒවා සර්විස් කරන්න තියෙන ශක්තිය අඩු වෙලා. එහෙනම් මේක ඉක්මන් කරන්න ඕන. ඔතුමත් එක්කත් එකගෙනවා මේ දෙගොල්ලටම හරියන විසඳුමක් අපි හොයලා බලන්න ඕන.
නෑ අන්න ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ විදේශ ආයෝජනය ගන්න එපයි කියලා. ඒ සම්බන්ධතාවය. දැන් ඒකෙන් මේ ජාතික වශයෙන් මේ රැකියා උත්පාදනයයි ඒකේ ප්‍රතිලාභයි මේ රට ඇතුළට එන්නත් රට ඇතුලේ දර ප්‍රතිපන්තියක් හද ගොඩනගෙන ධනපති ඒක තුළ විතරයි ඒක තමයි අපට අවශ්‍ය වෙන්නේ මේ ගෝලීය ආර්ථිකයේදී. අතවසෙම ඒ තරඟකාරීත්වය ඕන ගෝලීය ආර්ථිකයේදී. එහෙම නැත්තම් එහෙම නැති ආර්ථිකයක් ගියොත් මේ ගෝලීයකරණය නිසා මේ ඒකේ වැරද්ද ඒක ගෝලීයකරණය වැරද්ද නෙමෙයි. ඒකෙන් අදිලාභ ලබන විශාල ධනවතුන් කතලොස්සක් රටක හැදුනහම ඒක රටේ දිළිඳුභාවයට බලපානවා. ඒක ලෝකේ පුරාම අද වෙච්ච දේවල් ඇති නැති පරතරයේ වර්ධනයේ ගෝලීයකරණය නෙවෙයි ඒකට මූණ දෙන්න බෑ. චීනයකට ලස්සට මූණ දෙනෝනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ අපේ උපාය මාර්ගවලදී අපි සැලකිල්ලක් දක්වන්න ඕනේ අපේ සම්පත් අපි ආරක්ෂා කරගනිමින් අපේ උපාය මාර්ග වෙළඳ උපාය මාර්ග ඉස්සරහට ගෙන යන්න. දැන් ඇත්ත වශයෙන්ම අපි බැලුවම තේරෙන දෙයක් තමයි මූල්‍ය වෙළඳ පොළ තමයි විවෘත. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මේකේ කියනවා මේ ලංකා බැංකුවයි මහජන බැංකුවේ කොටස් කියන්නේ තැන්පත්කරුවන්ටයි ඒ වගේම මේ ඒ කොටස් ගනුදෙනුකරුවන්ටයි ඒකේ කොටස් මිලදී ගන්න පුළුවන්. දැන් එකක් මතක තියාගන්න ඕනේ අපේ රටේ හැම ජාතික ආපදාවකදී මේ ජාතික බැංකු තමයි අපිට හිටියේ. ETF එක තිබුණා, EPF අර මුදල ජාතික බැංකුවල මූල්‍ය ශක්තිය. මේක තමයි අපිට තිබුණේ. දැන් මේව මෙහෙම මේ බැංකු දෙක මේ ඒ බැංකුවල තියෙන මූල්‍ය ක්‍රියාකාරීත්වයේ තරඟකාරීත්වය අනිත් පැත්තෙන් ඒක ඒකේ වර්ධනය අතවසෙම ඒ යම්කිසි රට ඇතුලේ අපේ දේශීය වශයෙන් ගනුදෙනු කරුවන්ගේ අපේ රටේ ජාතික සම්පතක් මේක දිගු කාලයක් සටන් කළත් ලබාගත් අයිතිවාසිකම්. දැන් මේවයි අපි හිතමු මම මේ දැනගන්න හන්නේ මම මට අවබෝධයක් ලබා ගන්න හොඳ මේ අපි තැන්පත්කරුවේ හොඳ තැන්පත්කරුවෝ හතර පස් දෙනෙක් මේ බැංකුවල ආයෝජනය කරොත් කොටස් ගන්න විදේශීයයි මේක තහනම් කරන්න බෑනේ. එතකොට මේ බැංකුව දොර විවෘත වෙනවනේ මේ පෞද්ගලිකරණය. කමෙන්ට් එක කියන්නේ
ගරු ඇමතුමා
මම
අපි බලාපොරොත්තු වෙන්නේ සුළු කොටසක් විතරක් මේ ඒ විදිහට දෙන්න අපේ කන්ට්‍රෝල් එක ආණ්ඩුවේ තියාගෙන සුළු කොටසක් විතරයි.
හරි එහෙම මොකක්වත් මේකේ නැහැ.
නෑ ඒක නෑ ඒක තමයි අපේ අදහස.
ඒකේ නෑ. ඒකේ නෑ. ඒක නිසා හැබැයි මම ඒක කියන්නේ සම්පූර්ණ මූල්‍ය පාලනය රජේ සතු වෙන්න ඕන. බැංකු දැන් අතවසේම ඒක එහෙම නුනොත් දැන් මේව කවදා හරි අපේ પરම්පරාවන් මේව කොහොම හරි ලිහිලා දීලා කාලා බීලා මේ රට ඔයක එහෙම ගියොත් ඊළඟ પરම්පරාවට අපිට අපේ මූල්‍ය ශක්තිය පිරිහුණොත් අපිට ඉදිරි කාලේ මේ රට ඇතුලේ ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය වඩා ශක්තිමත් ඉස්සරහට ගෙනියන්න තියෙන ශක්තිමත් මූල්‍ය ආයතන අපි දිය කර හැරියොත් ඒක ජාතියේ අපරාධයක් වෙනවා. ඒක නිසා අපි මේව හරියට සමබරව බලන්න ඕනේ. මොකද ලෝකේ හැම රටක් දැන් මම කිව්වේ වියට්නාමේ මම වියට්නාමේ ගිය වෙලාවක අපි කිසි කෙනෙකුට බය නැහැ. දැන් අර මං කිව්වේ වීඅයි ලෙනින් මැතුමා එතුමා කියලා දෙන්න අපි මොකටද බය වෙන්නේ? බලේ අපේ අතේ තියෙන්නේ. ඒක වැරදි විදියට නම් විසිරුවලා දානවා. වියට්නාමෙත් එහෙමයි. දැන් ඒව අපේ ළඟ කන්ට්‍රෝල් එක තියාගන්න ඕන. කන්ට්‍රෝල් එක. නැත්තම් අද මූල්‍ය අද ප්‍රාග්ධනය විසින් තමයි. අද යුද්ධෙන් රටවල් යටත් කරන්න බෑනේ. අද ප්‍රාග්ධනයෙන් තමයි රටවල් යටත් කරන්නේ. ප්‍රාග්ධනය. ඉතින් අපි වගේ දිළිඳු රටවල් වලට අත වශයෙන් මේ තරගකාරී සමාජය ඇතුලේ තියෙන සම්පත් වල සුරක්ෂිතභාවය අපි ආරක්ෂා කරගනිමින් අපි යම් විවෘතකරණය කිරීමේ වරදක් නැහැ. ආර්ථිකේ ප්‍රකෘතිමත් කරන්න. අලුත් මං ඔස්සේ ක්‍රියා කරන්න.
ඔබතුමාට විනාඩියක් තමයි කාලය
ඒකේ කිසිම බාධාවක් නැහැ. ඒ වගේම මම ඒක අනිත් පැත්තට හැරෙනවා. නීතිය අපේ ඒ පැත්තට නොගියොත් වැරදි. මම මේ අපේ නලින්ද මන්ත්‍රීතුමා කියපු හුඟක් කරුණු වලට එකගයි. ඒක මං කියන්න ඕනේ. මම එකඟයි. මේ මේ මම හැබැයි මට මම එකක් මම ගිය වරත් කිව්වා මේ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනකොට ඇත්ත වශයෙන්ම මේ හුඟක්කේව මේ සුපිරිසිදුව තියාගන්න බෑ. ඒක නිසාම නේ අපි හැමදාම විධායක බලයට විරුද්ධ අපේ පක්ෂේ අපි දන්නවා ඒකේ ආනිසංස. ආනිසංස මේ සාමාන්‍ය අපේ රටේ වගේ මේ මධ්‍යම පාද්‍යයේ කියන බුද්ධිමතුන් එහෙම යටත් කරගෙන මහා බලකාමී පාලකයන්ගේ ස්වභාවයන් අනුව පාලකයන්ගේ ස්වභාවයන් අනුව යම් බලපෑම් වලට යට කරන්න පුළුවන් නඩුකාරවරුන්ට වුණත් අපි දන්නවනේ මේ රටේ හිටපු නඩුකාරයන්ට පාතාලේ දාලා ගහපු හැටි තමයි ඉතිහාසෙට යන්නේ නැහැ කාගේ කාගේත් ඉතිහාස හොඳ නැති නිසා. ඒ නිසා මම කියන්න කැමති මේ අපිට රටක ඇත්ත වශයෙන්ම රටක ගෞරවය රැකින්නේ අන් සියල්ලටම වගේම නීතියේ ආධිපත්‍ය හා ශක්තිය උඩ. දැන් අපි උන රටකට යනකොට බලන ඕනේ මෙහෙ මංකොල්ලකාරයෝ මේ පාරේ ගියාම උස්සඤ්ඤණ අය හොර තක්කඩියෝ ඉන්නවාද කියලානේ බලන්නේ. ආයෝජකෙක් කෙනමයි එහෙම රටකට විනයක් නැති නීතියක් නැති පාලනයක් නැති ඊළඟට ගියාපුහම කොමිස් ඉල්ලනවනම් ඒක මේ වෙනත් විදිහේ බලපෑම් කරන සමාජයක් තුලට එන්නේ නැහැ. නීතියේ ශක්තියකට බලපානු. මම සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා. ඇත්ත වශයෙන්ම අද මේ වර්ධනයක් තිබෙනවා. වර්ධනයක් තිබෙනවා. ඒ ගෞරවයක් රටට ලැබිලා තියෙනවා ලෝකෙ පුරා. අපේ නීති ශේෂ්ඨට ගෞරවයක් තියෙනවා. මොකද මේ මෙහෙම බලයක් තියෙන රටකුණත් දැන් ඔය කොමිසමේ විමර්ශනය අනිත් පැත්තෙන් විනිශ්චකාරවරුගේ තීරණ ඒවා පිළිබඳ ගෞරව ඒවා රට පිළිබඳ ගෞරවයක් තියෙනවා. මම කියන්නේ ඒ ගෞරවයට අපි අපේ පැත්තෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. අපි ගත්ත ගමන් උසා මේවයි අධිකරණය මම ඒකට එකඟ නැහැ. අපි මොකද හේතුව මේ අපි මේක ඇතුළේ විතරක් තියෙන ප්‍රශ්න කතා කරන එක නෙමෙයි. ලෝකෙ බලන් ඉන්නවා අපි ඒක එහෙම කිව්වහම. ලෝකෙ බලන් ඉන්නවා. මොකද හැම මිනිහම එහෙම නැහැනේ. එක මිනිහෙක් දෙන්නෙක් කරන වරදට සමස්ත පද්ධතියටම අපට දොස් කියන්න බෑ. ඔය කොච්චර ඍජු මිනිස්සු ඉන්නවද? ඍජු මිනිහ ගැන කතා කරන්නේ නැහැ. මොකක් හරි ඔය කිසියම් කාරණයකට එකඟ වුණු මිනිස්සු ගැන කතා කරාට පද්ධතිය ගැන කතා කරන්න ඕන.
දැන් ටිකක්
ඒ නිසා අපේ පද්ධතියේ ගෞරවයක් තියෙන එක අපි ආරක්ෂා කරන්න ඕන. ඒක අවශ්‍යයි රටක ආර්ථික ක්‍රියාවලියට. අපේ රටක විනය නීතිය ඒවා තහවුරුභාවය ඒව ගැන ලෝකෙ බලාගෙන ඉන්නවා. එහෙම නැති රටකට ආයෝජකයෙක් ඉන්නේ නැහැ.
අවසන් කරන්න.
ඒ නිසා මේ දෙක අතරම සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා මේ වැය ශීර්ෂ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා රට රකිමින් ආර්ථිකය පුළුල් කරගෙන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කරන්න ක්‍රියා කරන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟ වැය ශීර්ෂවලදී මේවයි මතුවෙලා වෙනත් ප්‍රශ්න ගැන අපි වෙනම කතා කරමු.
බොහොම ස්තුතියි.